මේ ප්‍රාකෘත භාෂාව සිංහල භාෂාව, පාලි භාෂාව, සංස්කෘත භාෂාව ආදී භාෂාවලින් අද බුද්ධ භාෂිතේ පවතී. ඇතැම් තැන්වල බුද්ධ භාෂාව මාගදී භාෂාවෙන් දේශනා කළ බව දැක්වේ. සිවිපිලි සිඹියාපත් උත්සමයින්ට පහළවන හැඟීම් භාෂාව හා ඉහත භාෂා අතර දක්නට ලැබෙන ලක්ෂණ පිළිබඳව විස්තරයක් කරලා දෙන්න කියලා මම කියන්නේ. මේ ප්‍රාකෘත කියන වචනයක් තියෙනවා. මේ ප්‍රාකෘත කියන්නේ මොකද්ද? පුරාකෘත ප්‍රාකෘත. ප්‍රාකෘත කියන වචනේ කිව්වට දැන් ඔගේ නිරුක්තිය දැක්කේ නම් ඒක කියන්න දන්නේ නැහැ. හැබැයි අපි කියන එක පොතේ නැති නිසා පිළිගන්නේ. ඒතකොට කියනවා උඹ මතක ප්‍රාකෘත කියලා අපි කියනවා. උඹද ප්‍රාකෘත කියලා ඒකට අපහාසයක් කරනවා. එහෙනම් මොකද ප්‍රාකෘත කියන්නේ හැවුවොත්? ඔකට සංස්කෘතේ කියන පුරාකෘත කියයි. එහෙම කර මිස තේරෙන්නේ නැහැ. ප්‍රාකෘත කියන වචනේ මොකද්ද කියලා අපි විග්‍රහ කරලා දෙන්න ඕන. පුරාණයේදී මේ වචන හැදුන මූල ක්‍රමයක් තියෙනවා. මේ වචන එකින් එකට හැදුනට පස්සේ හැදිච්ච වචන ඒක තව තවත් දුරට බෙදිලා බෙදිලා ගිය වචනයක් තමයි අද අපි භාවිත කරන්නේ. ඔකේ පුරා ආකෘතියක් තියෙනවා. පුරාණයේදී විච ආකෘතිය සකස් වෙච්ච හැටි. අන්න එතෙන්ට යනකම් යන්න පුළුවන් නම් මේ භාෂාව තුළින් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා. අන්න ඒක ජකදාර කියනවා පුරාකෘතිය වෙන්න මේකයි. සජ කියන වචනයක් අත අපි භාවිත කරනවා. අගඤ්ඤ සූත්‍රයේ පුරාකෘතියක් හැදෙන හැටි වෙන්නේ. සජ කියන එකේ ප්‍රාකෘතේ කොහොමද හැදෙන්නේ? මුලින්ම වචන හැදිච්ච හැටි, බිඳිලා ආපු හැටි. අන්න නිරුක්ති වලාගෙන යන්න ඕනේ. නිරුක්තියල අද කියන්නේ එක. බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිරුක්ති තව එක. අද නිරුක්ති කියන්නේ භාෂාවක තිබෙන ව්‍යාකරණ හතාවක. ඒක තමයි නිරුක්තියල හඳුන්වන්නේ. නිරුක්තිය හැටියට. පද හැදෙන හැටි, පද බෙදෙන හැටි, හන්දි සම්බන්ධ වෙන හැටි. ඔය ආදි වශයෙන් ක්‍රම හතා කීපයක් දීලා තිනවා. ඔයින් එහාට නිරුක්තියක් බෑ. ඒක දන්නවා තමයි නිරුක්ති දන්නවා කියලා පිළි අරගන්නේ භාෂා විසරදේ. දැන් බුදුරජාණන් වහන්සේ නිරුක්ති වෙන්නේ ඔයම නෙමෙයි. සාජා කියන වචනයක් භාවිතා වුණා. අදත් රජ කියන වචනේ අදත් භාවිතා කරනවා. රජුරුව නැංගා රජා. සාජා කියන වචනේ. මේ වචනේ හැදුනේ මොන නිරුක්තියෙන්ද? ජනතාව රංජනය කරන හේයින් රාජ කියන. මෙන්න බුදුරජාණන් වහන්සේ නිරුක්තියව හැදුවා. රංජනය කරනවා කියලා කියන්නේ යහපත් වන්නා වූ සුව ආකාරයට රැකවරණ සලස්වමින් ඒ ජනතාවට රැකවරණ සලස්වලා දෙනවා. පෝෂණය කරනවා. මෙන්න මේකට කියනවා ජනතාව රංජනය කරනවා. ජන රංජනය කරන නිසා කියනවා රාජ කියලා. මෙන්න රාජ කියන නම හැදිච්ච නිරුක්තිය. එතකොට මේ රාජ කියන නමට හැදිච්ච කෙනාට ඊට ඉස්සෙල්ලා නමක් තියක් ශාස්ත්‍රීය කියයි. ශාස්ත්‍රය තුළ තිබෙන්නා වූ කටයුතු බාත් කරලා එහි හිමිකම අරගෙන ඒකේ යම්කිසි ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළ පනවන්නා වූ ක්‍රමසතාවක් තියෙනවා. ශාස්ත්‍රයට අධිපති බව. ශාස්ත්‍රයන්ට අධිපති හේයින් ශාස්ත්‍රීය කියන නම හැදලා කියලා නිරුක්තිය දුන්නා. මේක ශාස්ත්‍රීය කියන පදේ නිරුක්තිය. දැන් භාෂා විචාරත් නිරුක්තිය නෙමෙයි නේද? ව්‍යාකරණ නිරුක්තියත් නෙමෙයි. ව්‍යාකරණයකින් පෙන්නන්න බෑ ශාස්ත්‍රයට අධිපති නිසා ශාස්ත්‍රීය කිව්වා කියන්නේ නිරුක්ති පනව එන හැටි. මෙන්න බුදුරජාණන් වහන්සේ නිරුක්ති දුන්නේ නැහැ. ශාස්ත්‍රීය හැදුනේ කොහොමද? ඊට ඉස්සෙල්ලා තව නමක් තිබුණා. ඒ ශාස්ත්‍ර පාලනයේ පටන් ගන්න ඉස්සෙල්ලා මහා ජනතාව විසින් සම්මත කරගත් නායකයෙක්. එයාට කිව්වා මහා සම්මත. ශාස්ත්‍රීය හැදෙන්න ඉස්සෙල්ලා මහා සම්මත හැදිලායි ශාස්ත්‍රීය හැදුවේ. මහා ජනතාව විසින් සම්මත කරගත් නිසා ආදීයේ ධර්මානුකූලව ඔහුට නමක් ලැබුණා හදිරුවන් මහා සම්මත කිය. මෙන්න ප්‍රාකෘතයේද කිය. පෙරදි පෙරදම නංග මේකේ රජ්‍යුගතවන්ගේ මුල ආරම්භය පටන් ගන්නකොට මේ නමේ ආරම්භය පටන් ගත්තේ කාගෙන් කොතනින්ද? ලෝක ආරම්භයේ. ඉතින්ලා මෙන්න මේ නම හැදින්ද පළවෙනි ආකෘතිය හැදගැහුණා පුරාණේ. අන්නේ ආකෘතිය මොකද්ද? ඉස්සෙල්ලාම රජේ පහල කරගත්ත ලෝක සත්ත්වය මිනිස්සු. තමන්ගේ දීපල පාලනය කර ගැනීමට පටන් ගත්ත මූලික අවස්ථාවේදී නායකයෙක් පටගත්ත ක්‍රමයක් තිබුණා. අන්න ඒ ප්‍රවේදි මහා ජනයා එකතු වෙලා සම්මත කරගත්තා මෙන්න මේ අපි රජා වශයෙන් පත් කරගමු කියලා. අන්න ඒ හේතුවෙන් එයාට කියන්න පටන් ගත්තා මහා සම්මත රාජ. මහා සම්මතේ කියලා කිව්වා නේද? අන්න ප්‍රාපෘතය. එතකොට මොකද කරන්නේ? ඔය ආකාරයේ කටයුතු කරගෙන යන පුද්ගලයා අතර එක්තරා පුද්ගල පිරිසක් හිටියා. කාමීට පත් වුණාට පස්සේ කාමභෝගී ජීවිතයක් ගත කරන්න වුණාට පස්සේ තමන්ට පෝෂණය පිළිබඳ පිරිසක් හැදුණා. ස්වාමි භාර්යාව වශයෙන් අන්‍යෝන්‍ය පෝෂණය කරන්න ඕනේ. ඊට පස්සේ උපදින දරුවෝ පෝෂණය කරන්න ඕනේ. එදා වෙහෙසෙන්න ඕනේ. වෙහසක් නැතුව ජීවත් වෙච්ච ජීවිතේ දැන් නැහැ. පිරිසක් උදෙසා වෙහෙසෙන්න වෙච්ච නිසා වෙහෙසෙන අර්ථයෙන් වෙහෙසි සත්‍ය හදන අර්ථයෙන් වෛශ්‍ය වුණා කියලා අපි ඉන්නවා. සත්‍ය භෝග වෙහෙතිලා හදා ගන්න ඕනේ. මෙන්න පුරාකෘතිය. නැත්නම් ප්‍රාකෘතිය. වෛශ්‍ය හැදුනේ හැටි. ඊළඟ જાතියක් හැදෙද්දී જાතියේ නමක් ආපු හැටි. වෛශ්‍ය කියන නම බිහි වෙච්ච හැටි. ඒතර ඒ කියන කටයුතු වහම අහක් කළා හිටන් හොරකම් කරන්දයි අනික් කෑගේව කඩාවා දැන ගන්නයි බොරු කියන්නයි මේ විදිහට සාදු බස් වලින් ජීවත් වෙන්නයි ශුද්‍ර වැඩ කරන්න පටන් ගත්තා. ශුද්‍රයේ කැටියට පහත් වැඩ කරමින් ජීවත් වෙන නිසා ශුද්‍ර කියනා වූ જાති අභේ වුණා. ඊට පස්සේ මේ ඔක්කගේම කරන කටයුතු බලපුවාම සාගයෙන් හත් වෙලා ද්වේෂයෙන් දැවිලා මෝහයෙන් මුලා වෙලා කරන කටයුතු බව දැක්කාට පස්සේ තව එක්තරා කොටසක් මොකද කරන්නේ? ඒ වැටි වෙන්නව අනුපාදුව දැකලා දස අකුසල නිසා මේ කියන්නව පාප ධර්මයන් රැස් වෙලා මේ ජීවිත දුක් කරදර ඇති ලෝකයක් ගොඩනැගිනවා කියලා දැකලා අපි මුලින් හිටියා වූ ආකාරයට යමු කියලා එක්තරා කොටසක් අර රජක වශයෙන් තිබුණා වූ ගති ලක්ෂණය පැත්ත කර දැම්මා. රාජ වැඩ පිළිවිද බ්‍රාහ්මණ කියන හිටපු මේ ශුද්‍ර අය ඒගොල්ලන්ගේ වැඩ පිළිවිද අත්හැරලා කොටසක් වෙන් වුණා. වෛද්‍ය කොටසක් ඒ තමන්ගේ ඉන්න පිරිස අත්හැරලා හිටන් ඉදහස් වෙලා හුදකලා විවේකී බවටපත් වුණා. ඒ තිබුණා වූ ඔක්කොම අහ කරලා ඒ අර ඉතින් ගත්ත මිනුම් දඬු සියල්ලම ඉවත් කර දමලා හිටන් බහ කර දමලා අලු කර දමලා හිටන් ඒ තත්ත්වයෙන් ඉවත් වෙලා හිටන් පරිණි මූලික අවස්ථාවට මානසිකත්වෙ ගත්තා සුද්ධ මානසිකත්වෙ අන්නේ ගත නිසා තිබුණ මිනුම් දඬු බහ කර දමන නිසා බ්‍රාහ්මණ වුණා. අන ප්‍රාකෘතේ බ්‍රාහ්මණ කියන වචනේ හැදිච්ච මුල ඔන්නේ මුල භාෂාවට කියන ප්‍රාකෘත භාෂාව. මේ වචනයක් හැදෙනකොට වචනේ කෙන්නෙකට ඇවිදිලා හිටන් සකස් වෙච්ච හැටි. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? බ්‍රාහ්මණ කියන කට්ටියගේ ඒගොල්ලෝ ධ්‍යාන කරන්න පටන් ගත්තා. ධ්‍යානලාභී වුණා. ඒ අර ධ්‍යායි කියන පටන් ගත්තා ධ්‍යාන ලැබුණ නිසා. ධ්‍යායි පුද්ගල කියලා ඇති වුණා. ඊට පස්සේ ඉතුරු කට්ටියක් මොකද කරන්නේ? ධ්‍යාන ලබන තරම් ධෛර්යය නැහැ. ඒගොල්ලෝ කාම ලෝකයේ ඉගෙනගෙන ධායි පුද්ගලයන්ගෙන් ලබා ගත්තා වූ දත්තයන් ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඒවෙන් කටයුතු කරන්න පටන් ගත්තා. ධ්‍යාන නැත්තේනුයි අධ්‍යායි කියන පටන් ගත්තා අය. අද අධ්‍යාපනය හැදිලා තියෙන්නේ ඒකයි. අධ්‍යායි පුද්ගලයන් අපනේනේකට ගත්ත නිසා තමයි අධ්‍යාපනය හැදුවේ. ධ්‍යායි පුද්ගලයන් දැනුවත් වෙච්ච ඥාණයෙන් දැනගත්තදී ධ්‍යාන නැති පුද්ගලයාට ඉගැන්නුවා. ඉගැන්නුවා නිසා මොකද කරන්නේ? අධ්‍යාය පුද්ගලට අධ්‍යාපනයක් හම්බ වුණා. මුල් කාලේදී වහල්ු වශයෙන් නැහන 16 වසරින් හිටියර ධ්‍යාය පුද්ගලීට ගරු කරගෙන. ධ්‍යාය පුද්ගල නැති වුණාට පස්සේ අධ්‍යාය පුද්ගලයා ගත්තන්ට ගිහිල්ලා නා උගතා වෙලා හිටන් ලොකු වුණා කියලා පෙන්නේ. නමුත් අධ්‍යාය පුද්ගලයාගේ නම හැදිරෙම කොහොමයි කියලා පෙන්නනවා. අන ප්‍රාකෘත. මුලින්ම නම් හැදිච්ච හැටි. නම ගොඩනැගිච්ච හැටි. මෙන්න මේකට කියනවා ප්‍රාකෘත කියලා. ඒ ප්‍රාකෘත භාෂාව කියන්නේ ඕකටයි. ඒක දකින්න ඔය නිරුක්ති සහ ප්‍රාකෘත දකින්න ඕනේ. ඒක තමයි නිරුක්ති දකින්නකොට පද හැදිලා තියෙන හැටි දකින්න. ඒක භාෂා ව්‍යවහාරයක්වත් භාෂාවෙති වෙන්නා වූ ලිඛිත රීතියක්වත් නෙමෙයි. විභක්ති සම්බන්ධ වෙන හැටිවත් පදවලට එහෙම හැදෙන ක්‍රමයක් ඒකේ නැහැ. මේ ඔය විදිහට සජ හැදෙන හැටි ඔක්කොම ශාත්‍රීය බ්‍රාහමණ ශුද්‍ර වෛශ්‍ය හැදිච්ච ආකාරය මේ විදිහට මේ මූලික පුරා නැන ප්‍රාකෘතේ යදුන ආකාරය විග්‍රහ කරනවා. එimhe හැම වචනයකම තියෙන මූල ආරම්භය. ඒකෙන් මේ ඥානය වැඩනනම් නිරුක්තිය නිරුක්තියට බලාගෙන
ප්‍රාකෘතයේ වැළිය හැකි. ඒ ඥාන මට්ටම් වල හැටියටයි ඒක දකින්නේ. මේ අද ප්‍රාකෘත කියන්නේ මෙහෙම වටේ ප්‍රාකෘත කියන වචනේ දකින්න නැතුව ප්‍රාකෘත විග්‍රහ කරනවා. භාෂාවක් හැටියට. ප්‍රාකෘත කිව්වේ ඇයි කියලා දකින්නේ නැහැ ඒක. මේ සිංහල භාෂාව. දැන් මෙතෙන් දකින්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. සිංහල භාෂාව, පාලි භාෂාව ආදි වශයෙන් මේ කියන ඒවා සංස්කෘත භාෂාව මේ කියන භාෂා තමයි බුද්ධ භාෂිත හැටියට කියන කොම ලිඛිත භාෂාවකින් ගෙනා තමයි අපි දැනගන්නේ. ව්‍යවහාර භාෂාවෙන් ගෙනාපුවා එක්තරා කාලයකින් පස්සේ ආවේ නැහැ. බුද්ධ වර්ෂ 1000ක් විතර යනකොට එතර පටන් ගෙන ලිඛිත භාෂා ක්‍රමයක් තමයි ආරම්භ වෙන්න පටන් ගත්තේ. ඒ පටන් ගත්ත කාල සීමාව ඉඳලා තමයි මේ සිංහල වලට ලිඛිත භාෂාවක් ඇති. පාලි වලට ලිඛිත භාෂාවක් ඇති. ඔවට ලිඛිත භාෂාවක් වශයෙන් මුලින් තිබුණේ බ්‍රාහ්මී අක්ෂර කියන එක. බ්‍රාහ්මී අක්ෂර කියන්නේ ඒක. බ්‍රාහ්මී අක්ෂර ගොඩනැගිච්ච ක්‍රම හතාවක් තියෙනවා. සිටිවිලි ක්‍රියාදාමයට පත් වෙනකොට අවිඥා ලාභීව දිවස් පහළ වෙලා ඉන්න අය. ඒගොල්ලෝ දිවසි යොමු කරනකොට තමාගේ මනස ඉදිරියේ තලයක් නැවෙනවා. ආලෝක තලයක්. අපි හිතන හිතවිල්ලක් වචනයක් කියනකොට වචනෙත් එක්කලා extra විදිහක කිරණ රැල්ලක් යනවා. හිත කිරණ රැල්ල. ඒ රැල්ල යන කඩ කඩ වෙලා යන්නේ යම් කිසි රටාවකටද? මෙන්න මේ රටාවේ ක්‍රමයේ අරගෙන ඒ වචනේ හඳුන්වන්න ඇයි ගිය ඉරිතික දුන්නා. අන්න ඒකෙන් බ්‍රාහ්මී අක්ෂර පහළ වුණා. ඒවා කවුරුහ හදපුවා නෙවෙයි. ගතියේ හැඩය. ගතියේ ආකාරයේ බ්‍රාහ්මී අක්ෂර වලින් තියෙන්නේ. ඒ බ්‍රාහ්මී අක්ෂර එදා බිහිවුණේ එහෙම ක්‍රමයකින්. ඒක බොහෝම පැරණි. බ්‍රාහ්මී අක්ෂර වල කාලේ අර කියන ඉරිසිවරුන්ගේ කාලේ යනකම් ඈතයි. එතකොට බ්‍රාහ්මී අක්ෂර වලින් ගත්තහම ඒ ඇරෙන්න මේ සද්දේට වෙන භාෂාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ මේකට අවශ්‍ය කරන්නේ ඒ භාෂාව ආධාර කරගෙන. ඒක තව ටිකක් ඕප්නන් වල. හදාගත්ත අකුරු ක්‍රමය සංස්කෘත කියලා. සකස් කරගත්ත භාෂාව. ඒක හදාගත්තේ මානිට. ධායි පුද්ගලයන්ගෙන් ලබා ගත්තා වූ දැනුම අරගෙන. ඊට පස්සේ උගත් මානිය ගෙවුවට පස්සේ ඒගොල්ලන්ගේ தත්ත්වය හරියට ඉහළට ගියා. ඉහළට ගියාට පස්සේ මොකද කරන්නේ? අනික් අය කතා කරන ලද බොළඳ රටාවෙන් කතා කරන්න බෑ. මාගදී හනින් කතා කරන එක කවුරු කතා කරනවා? එදා. මාන්නා කරායට ඊට වැඩි අමුතු එකක් ඕනේ වුණා. හරවර දාලා ඒ වචනේ කතා කරන්න පටන් ගත්තා. ඔය පාලිය කියපු එකම තමයි සංස්කෘතියේ තියෙන වෙන එකක් නෙමෙයි. ඒකම තමයි අරගත්තේ. මාතු කියලා කියනවා. පීතු කියලා කියනවා. ලියන භාෂාවක් තිබුණ නැහැ ඕක. මාගදී භාෂාව. ඒක තමයි සත්වයාගේ භාවිතාවට ගත හැඟීම් භාෂාව. දැන් මොකද කරන්නේ? අනිකාතර හිතේ ලොකු හින්දා. මාන්නාකාර වෙන මාතු කියලා කිව්වා. ඒක සංස්කෘත වුණා. පීතු කියන බෑ. අනිකයි සම වෙනවා. පීතු ලොකු කරලා කිව්වා. මාතෘ පීතෘ සංස්කෘත වල. මාතෘ පීතෘ කාලිය නැත්නම් අර කියන පාල් කියන්නේ මාගදී වුණ. මේ මව්පිය සිහල භාෂාව. ඒක තවත් සුදු මුදු භාෂාවක්. මාතෘ කියන අර්ථය ඇයි මව්. පීතෘ කියන අර්ථය පිය. ඔය ආපු හැටි. ඉතින් අන්න ඒ වගේ භාෂා ක්‍රම හදනකොට ලොකු කරලා ඔක්කොම කරලා ගන්න සිරිතක්. ඔතන මේ කතාවක් තියෙනවා. මේ මෑත කාලේ ඉතර කාන්තාවක් විදේශගත වුණා. මෙහෙ ඉන්නකොට ඉතින් මේ ගොඩේ කතා කරගෙන හිටපු ගෑනු කෙනා මොකද කරන්නේ? ගිහිල්ලා ඉදිල්ලා අල්ලපු කඩේට ආවා පාන් ගන්න. ආයි හැරයක් ගමට ඇවිල්ලා උරු ගානක් ඉඳලා පාන් රාත්තරලා දෙන්නකො මුදලාලි කියපු ගෑණි මුදාලි පාන් තියනවද කියලා. ඔල්ලන්ට මේක හරි රුස්සන් ඇතුව ගියා. මේක ඉතින් අපෝ මේ පාන් මතකන් කියලා නෝනා පාන්ස් නෑ කේක්ස් තියෙනවා කිව්වා. ඒ වගේ බලන්නේ අඬ ගියා. මෙන්න මේ වගේ තියෙනවා මේ අපේ අයටත් මේ රට ගිහින් ආපුහම අපේ වචන මතක නැති වෙනවා. බොහොම රටාවක් තියෙනවා. ඉතින් අන්නේ එක කියන්නේ මේ වගේ අවස්ථාවක් තියෙනවා මේ මිනිස්සෙයිට උගත් මාන්නේ නිසා ඇති වෙන්නා වූ නොදන්නකම නෙමෙයි. තමන්ගේ මාන්නයට කියන්න හදාගන්න ක්‍රම හදාගන්න මේ මෙදා කතා කරපු භාෂාව ඒ ආකාරයෙන් ගන්න. ඒ වගේ මාන්නාකාරකමට බමුණ මොකද කරන්නේ? ඔය කියන භාෂාවම කරවර විදිහට කතා කරලා හදාගත්ත භාෂාවක් වුණා සකස් කරගත්ත කෙනා සංස්කෘත කිව්වා. ඒකද? සංකත කියලා කියන්නේ හදාගත්තේ. ඒක සංස්කෘත කියලා ඒගොල්ලෝ හදාගත්තා ඒගොල්ලන් ලොකු කරුවෝ. සංකත කියන්නේ නැතු. අන්න ඒ වගේ තියෙනවා මේ භාෂා හදාගත්ත ක්‍රම. ඒතර මේ පාලි භාෂාවට සිංහල භාෂාවට ලියන අකුරු තිබුණේ නැහැ වෙන. භාවිතා කිරුවේ මොනවද? අර නාගර අක්ෂර. අපිට මේ වටාකුරු ශාස්ත්‍රයේ කවුද දුන්නේ? කවද්ද මුල? අද අපි වටාකුරු ශාස්ත්‍රයේ මේ ඔක්කොම පාලි ලියනවා සිංහල පාලි කියවල ලියන්නේ වටාකුරු. සිංහල වටාකුරු එන්නේ පාලි කියලා ලියන්නේ. පාලි අකුරු නැහැනේ. පාලි පොත් කියලා ලියා තියෙන වැදින සිංහල අකුරු. පාලි අකුරු කොහෙද? සිංහල ලියන්න ගන්නේ සිංහල අකුරු, පාලි ලියන්න ගන්නේ සිංහල අකුරු. ඒතර අපි ලිව ත්‍රිපිටකයේ එහෙම තිබුණා මේ බුද්ධ කවුද මෙහා හඳුරා ගාලේ. මාතලේ අලු විහාරයේදී දැන් කවුරුදු මේ 1000කට විතර එහා 1000 ගන්නට එහා. කියන්නේ බුද්ධ වන්ද 1000 විතර ওই කාලේදී. මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ කරපු ඒවා තිබුණා තියෙන්නේ මොනවද? ඒ කාලේ වෙන නාගර අක්ෂර. නැත්නම් බ්‍රාහ්මී අක්ෂර. වටාකුරු ශාස්ත්‍රය ආයේ කොහෙන්ද ඉන්නේ ඊට පස්සේ? කොහොම නාගර අක්ෂර ත්‍රිපිටකය අපි? පතිරුවක්වත් නැහැ නේද? නාගර අක්ෂරලිව හෙලාතුවාල පත්‍රිකාවක්වත් නැහැ. ඉතින් මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ කරනවා නාගර අක්ෂරවලින් ග්‍රන්ථාරූඪ කරනවා. මොකද වටාකුරු ශාස්ත්‍රය ඒ කාලේ තිබිලා නැහැ. තිබුණාම කිසිම සාක්ෂියක් නැහැ. දැන්ට අවුරුදු 1000 ගිහා කිසිම සෙල්ලිපි අකුරක්වත් නැහැ වටාකුරෙන් ලියපු එක. ඔකම තියෙන්නේ බ්‍රාහ්මී අක්ෂර. එතකොට වටාකුරු කවුද හැදුවේ? විභක්ති ඔක්කොම දාලා ඔක්කොම තියෙන භාෂා නිරුක්ති කියලා කොයි මේකත් හදලා වටාකුරු භාෂාවක් නිස්පාදනය කරලා තියෙන අපිට කොයින්ද මුල කවුද හදලා දුන්නේ? ඒකත් හොඳ ක්‍රමානුකූල විද්‍යාව වටාකුරු ශාස්ත්‍රය. ඕන දෙයක් ලියන්න පුළුවන් විදිහට වටාකුරු ක්‍රමයක් හදලා දුන්නා. ඕන શબ્දයක් ලියන්න අකුරු ක්‍රමයක්. ඒ වටාකුරු ක්‍රමය තමයි අපි සිංහල අකුරු කියලාද කියන්නේ. සිංහලෙන් අකුරු තිබුණේ නැහැ. හෙලාකුරු කියලා තිබුණේ නාගර අක්ෂර. නැන බ්‍රාහ්මී අක්ෂර. වටාකුරු ඒ එකක්වත් නෙමෙයි. නා වටාකුරු ශාස්ත්‍රයේ හැදුනේ මහා විහාර අභයගිරි වේදෙන් පස්සේ. එතනින් පටන් ගන්නේ වේද බින්දලා ගිය ක්‍රමෙත් එක්කලා සම්බන්ධ වෙලා ථේරවාදීන්ගෙන් බින්න වෙලා ගියාව පිරිස මහායානික වශයෙන් එක එක නිකාය වලට බෙදිච්ච පිරිස විශාල දැනීමක් ලබා ගත්තා මේ භාෂා ශාස්ත්‍රමේ දැනීම සියල්ලෙන්. ත්‍රි වේදේ ඵල ප්‍රාප්ත බ්‍රාහ්මණ වාසී. ඒක මේ මිනිස්සෙින්ද අවශ්‍ය කරන්නා වූ නොඒක ආකාර බේතේ. එතකොට ඒ වගේම යంత్ర මන්ත්‍ර වැඩ. එතකොට කරන්නා වූ යම් කිසි ආකාරයක කර්මාන්ත වැඩ. මේ හැම දෙයකම ශාස්ත්‍රීයයෙන් පූර්ණ වෙච්ච එකක් තමයි ත්‍රි වේදේ කියන්නේ. අනිත් ත්‍රි වේදේ මිනිසුන්ට හරි ප්‍රයෝජනවත් වුණා. ලෞකික වැඩ කොටස් වලට. මෙත ත්‍රිවේදයේ ඉගෙන ගත්ත හාමුදුරුවරු වශයෙන් හිටපු අය මහායානික වශයෙන් වෙන්නකොට ථේරවාදීන්ට හීනයාන කියන නම තබලා හිටන් අයින් කරලා හිටන් දක්ෂ වෙන්න සමාජයේ හිත දිනා ගන්න දක්ෂ වුණා. රජවරු බොහෝ කොට පැහැදුනේ මහායාන කියන කොටසට. මොකද රට පාලනය කරගන්න විශාල උපදේශ සහ අවශ්‍ය ක්‍රම විදි ඔක්කොම ලබා ගන්න පුළුවන් ඒ ත්‍රිවේදයේ ඉගෙන ගත්ත අයගේ මාධ්‍ය. මෙන්න මේ නිසා රාජ අනුග්‍රහය විශේෂයෙන්ම ලැබුණා. ලැබුණාට පස්සේ මොකද කරන්නේ? නාලන්දා කියලා විශ්වවිද්‍යාලයක් ගොඩනගුණා ඉන්දියාවේ. ලෝකේ හැමතැනම ආයෙ ඇදී ඉගෙන ගන්න විශ්වවිද්‍යාලය. බුද්ධ වර්ෂ අවුරුදු 1000 විතර කාලෙදී බොහොම ජනප්‍රිය වෙච්ච තැනක්. ඔන්න ඕකෙදි සියලුම පැතිවල ඉන්න මහායාන හිමිවරු ඔය නාලන්දා විශ්වවිද්‍යාලයෙන් හොඳ ඉගෙනීමක් ලැබුවා. ඔන්න ඉස්හානීති ගොඩනගිච්ච වටාකුරු ශාස්ත්‍රය තමයි අපිට සිංහල වටාකුරු ලිඛිත ශාස්ත්‍රය කියලා බිහි වුණේ. ඔය ශාස්ත්‍රය අරගෙන මෙහාට ආවේ කවුද? ත්‍රිවේද පරප්‍රාප්ත බුද්ධඝෝෂ හාමුදුරුවෝ. හැබැයි ඇවිදිලා හිටන් එක්තරා වෙලා කළා මහා විහාරයේ මහා තේරණ වහන්සේ තමක් අතින් ඇවිදිලා ඔන්නේ වටාකුරු ශාස්ත්‍රියට ගත්තා අර බ්‍රාහ්මීය අක්ෂර වලින් ලිව මූලික සාතන් වහන්සේලාගේ පටගෙන ගිරාපු ධර්මයේ ගත්තා වටාකුරු ශාස්ත්‍රියේ හෙලාතුවාවල තිබිච්චක් ගත්තා ඒ විදිහට හැබැයි අවශ්‍ය විදිහටයි ගත්තේ ඊට පස්සේ මොකද කරන්නේ අර මහා විහාරේ විනාශ කරනකොට තිබිච්ච පොත්ගුල වල තිබිච්ච සියලු පොත් හැමතැනම තිබිච්ච ඔක්කොම එකතු කරලා තියෙනවා ඔක්කොම විනාශ කරලා ගිහින්. දැන් ආයිසරයක් අපිට බ්‍රාහ්මී අක්ෂර වලින් ලියාපු එදා මාතලේ අලු විහාරේදී ලියුවා කිව්ව ගාන්තාර උඩ කළා කිව්වා එහෙම හම්බ වෙන්නේ නැහැ. අද දකින්නේ නැත්තේ ඒකයි උපක්‍රම ශීලෝ යම් කිසි කුමන්ත්‍රණකාරීත්වයෙන් මේ සම්පූර්ණව විනාශ කරලා දාලා තියෙන්නේ එදා තිබිච්ච ත්‍රිපිටකේ. ඒකේ ගත්ත කරුණු ටික අරගෙන වටාකුරු ශාස්ත්‍රයේ ගොතලා හිතන් දුන්න එක තමයි අපි අද තේරවාදී ත්‍රිපිටකයේ හැටියට අද අරන් ඉන්නේ. එහෙනම් ඔය ත්‍රිපිටකයේ ගොතලා තියෙන ලිඛිත කරලා තියෙන ශාස්ත්‍රයේ ඒ ආගේ ශාස්ත්‍රයක් නිසා තේරවාදීන් වික්ෂුන් වහන්සේලා ශාස්ත්‍ර ගෙතුවේ නැහැ. ලියන්න කියන්න කියන ක්‍රමයෙන් ගෙනාව නිසා ලිඛිත ශාස්ත්‍රයක් ගෙනාවේ නැහැ. නිසා ඒ දාකල්ම ගෙනාවේ මුඛ පරම්පරාවෙන් ව්‍යවහාර භාෂාවෙන්. ඊට පස්සේ තමයි මේ බාහිර ක්‍රම උපක්‍රම ප්‍රයෝගික කරගෙන ලිඛිත භාෂාවක් ගොඩනගලා වටාකුරු ශාස්ත්‍රය හදලා ඒකෙන් ගත්තා. ඒක තමයි අපි සිංහල වටාකුරු කියලා අපි අද භාවිත කරන්නේ. එහෙනම් පාලිය ලියන්නෙත් ඒකෙන් සිංහල ලියන්නෙත් ඒකෙන්. ඉතින් සිංහලෙන් ගත්තත් පාලියෙන් ගත්තත් ගත්තේ ඕක. මාගදී භාෂාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ හැඟීම් භාෂාව තුළින් ධර්මයේ දේශනා කළා හැඟීම් මතුවෙන. ඒක බුදුරජාණන් වහන්සේගේ විශේෂ ගුණයක්. අනිකාය හැම කරන්න බැරි ගුණ. හැඟීම් මතුවෙන භාෂාවෙන් ධර්ම දේශනා කරනකොට මොන භාෂාවෙන් හිටියත් ඔහුගේ හදවතට ඇහෙන්නේ. ඒ කනට ඇහෙන ශබ්ද ක්‍රම කතාවෙන් නෙමෙයි උන්වහන්සේ අදිස්ථානයකින් පතුරු වුණා. අවශ්‍ය දේශනාවක් තියෙනවා. ඉන්නහතිගේ දේශනා කරන වෙලාවේදී යම් කිසි සීමාවක් අදිස්ථාන කළා නම් ඒ සීමාවෙන් අඩියක් එහාට ශබ්ද මාත්‍රියක්වත් ඇහෙන්නේ නැහැ. ඒ සීමා ක්‍රමයේ ඇතුළට ආපුහම ඒ ළඟම වාගේ ශබ්ද අඩු වෙන්නේ නැතුව ගානට ඇහෙයි. ඒක එක්තරා විඥා බලයකින් කරපු දේශනාවක්. ඒක වැදුනේ හැඟීම් වශයෙන් හදවත. එහෙනම් මොන භාෂාවකින් ඇවිදලා හිටන් බණ අහන්නවත් ඔකට වෙයිලා තියෙන්නේ තමන්ගේ භාෂාවෙන් කිව්වවා. තේරලා තියෙන්නේ එහෙම. අදහම වැටුණා. අන්න වාගේදී භාෂාවේ ස්වභාවය අන්න ඒකයි. ඒ වැටෙච්ච දේ තමයි ඊට පස්සේ අනිකයි භාෂාවලින් අරගෙන විග්‍රහ කරලා ගත්තේ. මාර්ගී ආදි භාෂාව මාගදී මේ මාර්ගය කියලා කියන්නේ අපි සසර ගමන් කරන මාධ්‍යය තියෙනවා ක්‍රමයක් තියෙනවා. ලෝකේ විනාශ වුණාට පස්සේ මුළු ලෝකේ විනාශ වෙනවා ආවාසර කියන බ්‍රහ්ම ලෝකේ ගිහින් උපදිනවා ලෝක සත්ත්වය. ඊට පස්සේ නැවතත් ආවාසර බ්‍රහ්ම ලෝකේ ප්‍රථම අධ්‍යයනයේ ඉඳන් හිස් බබ විමනකට බහපු එකෙනෙක්ගෙන් ආරම්භ වෙලා එමෙ ඉස්සන්ට බහලා ආපු තවත් මේ පිරිස ඉන්නවා ඔය ආකාරයෙන් ඇදලා පල්ලෙහාට බහලා බ්‍රහ්ම කල්පික මිනිස්සු වෙස් අරගෙන ආකාශචාරීව ස්වයං ප්‍රභා ලෝකේ යන සියුම් ශරීරය ඇති කොටසක් බවට පත් වෙලා ඊට පස්සේ ලෝකේ ක්‍රමක්‍රමයෙන් හැදිනකොට ඇවිදilla මේ ලෝකේ ආශ්‍රය පදිංචියට ආවා. ඊටාව කිතියෙන් ගත්ත ඔය ලෝකෝත්පත්ති වංශ කතාව විග්‍රහය තියෙන්නේ. ඉතින් මේ විදිහට ආපු අය මොකද කරන්නේ? මාර්ගයේ ආදීයේ කතා කලේ මොකෙන්ද? උන්ගේ බ්‍රහ්ම භාෂාව, හැඟීම් භාෂාව. ඒ භාෂාව තමයි හැම කෙනෙක්ම එදා කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ ආශ්‍රය මොකද කරන්නේ? ක්‍රමක්‍රමයෙන් මිනිස්සු මැරිලා හිටන් ඒ උපදිනව කරගත පාප කර්ම වූ ඊට අනුකූල වන්නා උප්පත්ති ලැබෙන විවිධාකාර උප්පත්ති වලට විසිරිලා ගියා. මනුෂ්‍ය ප්‍රවේද වශයෙන් තැන් තැන් පැත්තෙන් පැත්තට ගියා. නමුත් ඔක්කොම කතා කළේ මාගදී. මේ මාගදී භාෂාවත් එක්ක සම්බන්ධයක් තියෙනවා. හොයාගන්න බැරිකම තියෙන්නේ සමාපදයකම තියෙන බව. ඊට පස්සේ වෙනේන හේතුන්ගෙන් ඒ શબ્ද වෙනස් වෙලා තමයි අනිත් පද හැදිලා තියෙන්නේ. ඔය හැම පදයකම මුල මාගදී. දැන් මාගදී භාෂාවල මාතු කියන වචනේ. මාතු කිව්වා. හදාගත සංස්කෘතියේ ඒකම මාතෘ කරගත්තා. බ්‍රාහ්මණය කියන්නේ මාතෘ කරා. මාතු කියන එක. අපි ඔකට මව් කිව්වා. දෙබල මිනිස්සු උම්මා කිව්වා. ඉංග්‍රීසියෙන් මදර් කිව්වා. මයිනෝ මොකද ඔකේ මොකද කොහොමද කිව්වේ? භාෂාවල එකින් එකට සම්බන්ධයක් නැති වුණා නම්. අපි මව් හඳුන්වන්න ගත්ත හැම කෙනාගේම භාෂාවක මයින සම්බන්ධයක් තියෙනවා. වචනේ පොඩි පොඩි වෙනස් කියන නිසායි මව් කියන එකට මාතුළු, මාතු, මව්, එයාගේ උම්මා අම්මා ඔය ආදි වශයෙන් ආවේ මද ඉතින් ඔය විදිහට ගියා පීතෘ කියන එක ගත්තා. දැන් පීතෘ සුද්ධ මාර්ගදී වතෙන්. පීතෘ කරගත්ත සංස්කෘතේ. ඒකම මහ ප්‍රාණ කළා හදාගත්තා. පිය කිව්වා අපි සිංහලට. අප්පා කිව්වා දෙවලට. පාදව කිව්වා ඉංග්‍රීසියට. දැන් භාෂා කියන පළමු ශබ්ද දෙකෙන් සම්බන්ධ වෙලා තියෙනවා පියා සම්බන්ධ. බන්නේ වචනවල සම්බන්ධයේ මුල මාගදී හා සම්බන්ධයි කියන එක තියෙන අද වෙන්නට තියෙන උදාහරණ. මෙන්න මේ ක්‍රමයට තමයි වචනේ මුලට ගියොත් එහෙම හදාගත්ත වචනේ ගෙටිච්ච ක්‍රමයේ දැනගත්තා නම් සිව්පිලිසි බියාවේ අතීතාංශ ඥානයේ දකින නුවණ පහළනොත් විතරයි හොයන්න පුළුවන්. ඒ නුවණ කියන්නේ හැම වචනයකම පද බෙදලා ගිහින් භාෂා හැදිච්ච හැටි ඔක්කොම කියේ හැටි. ඒ ඥාන ශක්තිය ගන්න සිව්පිලිසි බියාව පරිහත්තරපත් වෙන්න ඕන. එතන වතුරකින් තමයි මහායාන පහළනහම අතීතාංශ ඥානියත් එක්ක සම්බන්ධ වෙලා ඔය පද ගෙදිච්ච හැටි හැදිච්ච හැටි විසිරලා ගිය හැටි වදේක හැද ආපු හැටි අකුරු ගෙදිච්ච හැටි මේ ඔක්කොම කියන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. නිරුක්ති කියන පදේ විග්‍රහ කරනකොට ඒකෙන් පෙන්වන්නේ මොකද්ද? යම්කිසි අදහසක් හැඟවීම සඳහා. ඒ අදහස කෙනෙකුට ඒත් කියන්නේ නැහැ තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට වචන මාලාවක් හසුරුවනවා. ඒ වචන මාලාවක් හසුරුවලා හිටන් ඒ වචන මාලාව තුලින් ඒ දෙන්න බලාපොරොත්තු වෙච්ච අදහස දෙන්න පුළුවන් නම් අන්නේ හැකියාවට කියනවා නිරුක්ති අටිසම්භිදා ඥානි. ඒ කියන්නේ මේ නිරුක්ති අටිසම්භිදා තියෙන්නේ මේ බුද්ධ ශාසනයේ. නිවන මුල් කරගෙන හෝ චතුරාර්ය සත්‍ය මුල් කරගෙන විග්‍රහ කිරීමේදී ඒ ධර්මයේ කෙනෙකුට හැංගී යන පරිදි ඒ ඊයගේ වාසාවගේ මොක හරි ඊයගේ ඇතුළු කරන වාසාවකදී කරුණු වෙන්න රහිතන් ඒ අවශ්‍ය කරන්නා වූ අදහස උපනම් වල දෙන්න පුළුවන් වුණා නම් යම් කෙනෙකුට අන්නේ වචන මාලාව හැදීමේ හැකියාවට කියන නිරුක්ති පරිසම්බිදා ඥානයි. නමුත් අද නිරුක්ති කියන්නේ ඕකට නෙමෙයි භාෂා විසරදේ. ඒගොල්ලෝ පෙන්නන්නේ పూర్ව අසර ලෝක සම්දිය, පාරස්තර ලෝක සම්දිය, සරාදීන සම්දිය, සරාලුඩ සම්දිය ආදී වශයෙන් මේ පද හැදෙන හැටි, ගොතන හැටි හදලා තියෙන භාෂා රීතියක් තියෙනවා. අනේ භාෂා රීති පිළිබඳ තියෙන දැනුමයි නිරුක්ති කියන්නේ කියන එක තමයි භාෂා ඇතුළු කරන අය භාවිතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ නිරුක්ති කියුවේ ඒකට නෙමෙයි. දහම් අදහසක් යම්කිසි පුද්ගලයෙකුට දීමද, හැඟවීමද, යම් වචන මාලාවක් හසුරවනවා. ඔහුට ගැළපෙන දේ අරගෙන. මේකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දේශනාවේදී ජනපද නිරුක්තිය පැහැර හරින්න එපා කියලා. දැන් ජනපද නිරුක්තිය භාෂා නිරුක්තියද? බුදුරජාණන් වහන්සේ උපමාවක් දුන්නා ජනපද නිරුක්තිය වල. සමහර ජනපද වල මේ පාත්‍රයට සත්ත කියන වාගේ විත කියලා කියනවා. තව සමහර ජනපද වල ඔකට ගුලාව කියනවා. තවත් ජනපද වාසීන් ඔකට දාටෝප කියනවා. මේ පාත්‍රයේ මෙහෙම විවිධ නම් කියනවා. අපි අද පාත්‍රය කියන අදහස් කරපු එකට ඒ අදහස ගන්න ඒ ජනපද වල. එහෙම නම් භාවිතා කරනවා. මෙන්න මේ වෙලාවේ මේක නෙවෙයි ඕක වැරදි මේකයි හරි කියලා තර්ක කරන්න එපා. ධර්ම දේශනා කරන්න ගිහින්. ඒ ජනපද නිරුක්තිය ගන්න. අරගෙන ඒ ජනපද නිරුක්තිය ගියාට ධර්ම දේශනා කරන්න. දැන් පත්ත චීවර ධාරේන කියලා පාලියේ මධ්‍ය දේශයේ පාත්‍ර චීවර ධරනවට කිව්වනේ. අර ධාටෝප කියන කට්ටිය කියනවා ධාටෝප චීවර ධාරේන කියලා. අර පත්ත චීවර ධාරේන කිව්ව එකම තමයි ධාටෝප චීවර ධාරේන කියලා කිව්වේ. අර පාත්‍රයේ විත කියන අය විත චීවර ධාරේන කියන්න පුළුවන්. අන්න වැරද්දුවා භාෂාව වැරද්දුවා කියලා තර්ක කරන්න එපා කියලා වෙන්න. ඒ විත කියන එකෙන් පාත්‍රයේ නම් කිව්වේ අතෙන්ස හිමව ගන්න. ජනපද නිරුක්තිය පැහැර හරින්න එපා. ඒවට වේද කරගන්න එපා. ඒ ජනපද වල කතා කරන භාෂාව කුමන අදහසක් හඟවන්නේ වචනේ කිව්වේ කියලා අරගෙන. ඒ වචනේම භාවිතා කරලා ධර්ම දේශනා කරන්න. දැන් මේ බුදුරජාණන් වහන්සේ අරණ විභාග සූත්‍රයේ විග්‍රහ කරලා පෙන්නන බොහොම ලස්සන. මේ විදිහට වේදයක් ඇති නොකර ධර්ම දේශනා කරන්න කියේ. දැන් අදා හදනකොට එහෙම එකක් කිව්වොත් එහෙම ඔකට කියන්නේ උමතු ප්‍රාසිත. ඒවා අයිති නැහැ ප්‍රාකෘත මූල භාෂාවල වැරදි කියලා. අර බුදුරන් වහන්සේ එපා කිව්ව එක කරනවා. කරන්න කිව්වට පැහැරාරි. දැන් අපි එක පැත්තෙන් ගන්නවා නම් දැන් අපි හිතමුකෝ මේ අපි බම්බුව කියන. තාපිට කට්ටියට කොළඹුව කියන. තාපැත්තේ කට්ටිය. අපි නෑවිලිය කියන. තාපැත්තේ කොට අඩිවලද කියන. අපි නෑවිලිය කියව එකම අඩිවලද කියලා කියනවා. ඒක එක පැතිවල භාවිතා කරන හැටි. අපි යමකට කතා කරන වචනේ මේ පැතිවලත් අපි සිංහල වචනේ තව කෙනෙක් වෙන අදහසකින් වෙන වචනකින් එකට කියනවා. කන්න පුළුවන් නම් කන්න කියනොත් ඇහැක් නම් කන්න කියන. බැයිනා ඔක වහලා දාන්න කියනොත් බැයිනා වහලා දාන්න කියන. ඇහැක් නම් කන්න බැයිනා වහලා දාන්න කියන. කන්න පුළුවන් නම් කන්න බැයිනා වහලා දාන්න කියන එකයි මේ කිව්වේ. දැන් අපේ වාසාවෙන් ඕක තේරුවොත් මහ විනාශයක් වෙනවා නේද? කණ්ඩවලව ඒක ඇහැක් නේ වත් තියෙන්නේ. ඉතින් කිව්වේ කණ්ඩ වැයි නේ කණ්ඩ වැයි නේ වහලා. ඉතින් වත්වල වහලා යනවා. අපේ වාසාවෙන් ඒක ක්‍රියාත්මක කළොත් එහෙම එකක් වෙයි. අර ගොලන්ට මේ මිනිස්සුන්ට භාෂාව හදලා දෙන්න තර්ක කරන්න යන්න එපා. ඒගොල්ලෝ කියන භාෂාවෙන් කතා කරන්න කිව්වා. මෙන්න මේකයි බුදුදහම හදේ ජනපද නිරුක්තිය වැහැරන්න එපා කිව්වා. ඒගොල්ලන්ට අපේ භාෂාව ඔයගොල්ලෝ වර කියන්න බෑ. දේශකයා දැනගන්න ඕනේ ඒ භාෂාවෙන් බණ කියන්නේ. ධර්මාභෝධය ලබා දෙන්නේ හැඟීමෙන්. ධර්මාභෝධයේ වදන නෙමෙයි. වදනේ අමතක වේවා අදහස වැටේ වගේ කාලෙකට පුත්‍රයා ධර්ම දේශනා කළා සෝවාන් ඵලයට පත් වෙනවා කියලා ධර්මයේ විග්‍රහ කරනවා. ඉතින් අදහසින් තමයි ධර්මාභෝධය ලබන්නේ. වදනින් නෙමෙයි. වදනේ ආධාර කරගන්නා මොකක් හරි තියෙන වදනේ. එදා ඒ සම්මත භාවිතා කරගත්ත වදනේ. මේ භාෂාවට වදන වලට තර්ක කරන්න ඕන භාෂා හදන්න නෙමෙයි දේශනා කළේ. මිනිසු මොනවද කතා කරන්නේ? ඒ කතා කරන භාෂාව හඳුනාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට අවශ්‍ය කරනා වූ ධර්මයේ ඒ භාෂාවෙන් දේශනා කරා. මෙන්න මේක කියනවා බුදුරජාණන් වහන්සේ ජනපද නිරුක්ති කියලා කිව්ව නෝවත්. භාෂා නිරුක්ති එකක්වත් අහලක ඇවිලවත් නැහැ ඔය වතාව. අපි මඤ්ඤෝකා කියනවා පිළකාවේ මයෝකා කියනවා. තවත් පැයකට කියනවා මයෝකා කියනවා. ගඥගාල පැත්ත එහෙමයි කියන්නේ මයෝකා. තව විතරක් මයෝකා කියනවා. අපි මඤ්ඤෝකා කියනවා. මඤ්ඤෝකා කියපුවාම ආපු අදහසම තමයි මයෝකා කියෙවිත් මයෝකා කියන්නේ. ඉතින් ඕකට කියන්නේ මයෝකා නෙමෙයි මඤ්ඤෝකා කියලා හදන්න යන්න එපා. ඒ වැදේ මයෝකා කියලා වචනේම අරගෙන භාවිතා කරන්න ඕන. මයෝකා කියන කට්ටියට අපි ඒක ඕක මයෝකත් ඕක මයෝකා නෙමෙයි මඤ්ඤෝකා කියන්නේ යන්නේ නැහැ. මයෝකා කියලා වචනේ භාවිතා කළා ඒ භාවිතා කරන්න ඕන. මෙන්න මෙයාගේ ඒ පුද්ගලයා භාවිතා කරන භාෂාවක් ඇත්නම් ඒ භාෂාව තුළින් තේරුම් අරගෙන ඒ තුළින් ධර්ම දේශනා කරන්න ඕනේ ධර්ම අවබෝධය ලැබෙයි. මේක බුදුරජාණන් වහන්සේ අනුමත කරපු ක්‍රමය. අද මේ ක්‍රමයට සම්පූර්ණ විරුද්ධයි. බුදුරජාණන් වහන්සේ ඒ දිහායි දේශනා කළේ චතුරාර්ය සත්‍ය දේශනා කිරීමට අකුරු අප්‍රමාණයි, පද අප්‍රමාණයි, බෙදීම් අප්‍රමාණයි, නිරුක්ති අප්‍රමාණයි. දැන් නිරුක්ති කියන වචනේ නිරුක්තියක් තියෙනවා. දැන් ඒක පොත්වල නැහැ. නිරුක්ති කියන්නේ අදහසක් හඟවන්න ගන්න වචන මාලාවක් නිසා මෙහෙම හැදෙනවා කියන විස්තරේ තියෙනවා මිස. නිරුක්ති කියන්නේ වචනේ නියම අර්ථය ඒක ආවෙ නැහැ. පදාර්ථය ආවෙ නැහැ. හැබැයි අපි ඔක කිව්වොත් කියනවා උමතු ප්‍රාර්ථයක් කියලා. උක්තේ නිර්ණය වන්නේ නිරුක්ති නිරුක්ති. දැන් ඔබ පොතේ නැති වුණාට යථාර්ථය ඕකයි. උක්තේ කියලා එකක් කිව්වේ අපි කතා කරන වචනයක් භාවිතා කරනකොට මතක කරගත වචනින් නිර්ණය වන්නේ හෙවත් ඒකේ මොකද්ද කිව්වේ මොනවාත් අදහස් කළේ අන්න ඒක දැනගන්න එකට කියනවා නිරුක්තිය. උක්තේ නිර්ණය වන්නේ නිරුක්ති නිරුක්ති. හැබැයි ওই විදිහේ භාෂාව විතර විසරදෙන්නේ භාෂා විලාසෙට ඔක ගලපන්න බෑ. ඔහොම පද විදිනවා කියලා. ඒගොල්ලෝ කියනවා ඔහොම පද විදිල්ලක් නැහැ කියලා. අර පටිච්ච කිව්ව එකට සපහත කරලා තිබුණා ওই විදිහට උමතු ප්‍රාකෘතයක් ඔය කරන්නේ ওই විදිහේ පද විදීමක් නිරුක්ති ක්‍රමයක් නැහැ කියලා හිතනවා. මේ භාෂාව කියන්නේ භාෂා විසරණයෙන් හදාගත්ත ප්‍රීති මාලාව වෙන එක. බුදුරන් වහන්සේ දුන්න නිරුක්තිය තව එක. නිරුක්තියේ නිර්ණය වන්නේ නිරුක්ති කියන වචනේ ගත්තට පස්සේ මේක සම්පූර්ණයෙන් පැහැදිලි. ඒතරම් මේ වචනේ තුලින්ම අදහස ආවා. අපි මැටිකෝප්පේ කිව්ව එකටම අරිවලද කිව්වත් ඒ උත්තේ නිර්ණය වුණා. ඒකම. අපි මැටිකෝප්පේ කියන එක ආපුව අදහසම. පොල් ගෙඩිය කියනකොට අපිට ආපුව අදහසමයි තේංග කියන දේවලින් කියනකොට ඒ අතාවයි. කොකරන් කියනකොට ඉංග්‍රීසියෙන් ආවෙත් ඒකම. අදහස එකයි. ඒ උත්තයන්ගේ නිර්ණය කළ වෙන්නේ මොකද? පොල් ගෙඩිය කිය අපි කිව්වේ අදහසින් වෙන්නපු දේමයි. අන්න ඒකයි නිරුක්ති කියන්නේ. අපි කතා කරන සිංහල භාෂාවක් තියෙනවා. මේ කතා කරන සිංහල භාෂාව ගැන කිසිම රටක මේ කතා කරලා කියන මාධ්‍යයක් හොයාගන්න නෑ අද වෙනකම්. ඉතිහාසගත කතාවක් තියෙනකොට නම් පෙන්වන්නේ මොහෙන්දෝජාරෝ හරප්පා කියන ඒ ගෝත්‍ර දෙකකින් සකස් වෙලා ඉදිරියට Hindu ගම්නා Hindu නිම්න ශිෂ්ටාචාරයෙන් මේ පොතල ගොවිතැන්ට වැහැලා ආව පිරිසකින් ආර්යයන්ගේ මූලික පිරිස ඇති වුණා කියලා. හැබැයි ඔය පැත්තක කිසිම දෙයක් පරික්ෂා කරලා බලලා භූගත වස්තුවක් හරි දෙයකින් මේකින් අපි තියෙන භාෂාව පිළිබඳව කිසිම අකුරක් හරි දැනගන්න දෙයක් අහුවෙන්නේ කිසිම ලාංඡනයක් නැහැ. බ්‍රාහ්මී අක්ෂර රහ මාගදී සාකෘතකින් කරපු කතාවල් ගැන තමයි තියෙනවා නම් තියෙන්නේ මුල් කාලයේ. ඒක සිංහල කියන ශබ්ද භාෂාවක් තියෙනවා, ව්‍යවහාර භාෂාවක්. ඒක ආවේ කාගෙන්ද කියලා හොයලා බලන්න ඕනේ. මේකේ මුල බැලුවා තියෙන්නේ ලංකාවේ. වෙන රටකට මේකට ආරම්භයේ මුලක් දැනගන්න නැහැ. වචනේ හැදුනේ මොකෙන්ද? සීහ හෙල සීහල. සිව් හෙල සීහල කියලා මේකට අද කියනවා. සිව් හෙල නිසා සීහල වුණා කියලා. සීහ කියන වචනේ පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ. හෙල කියන වචනේ පෙන්නන්නේ ශුද්ධ භාවය. ශ්‍රේෂ්ඨ ශුද්ධ භාවය කියන එකට කියනවා සීහ හෙල. ඒවා සීහල. ශුද්ධ භාවයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ අනුගමනය කළ අරිහත්ත්වයට පත් වෙනාම ශ්‍රේෂ්ඨ භාවයට පත් වුණා. ශුද්ධ භාවයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා. සීහ හෙල වුණා. රාතන් වහන්සේ. මෙතේ කාලය රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත පුද්ගලයෝ කතා කර වාසාවට ගෝචර වෙච්ච ලැති සුද්ධ හැඟීමක් උන්වහන්සේලාට පහළ වුණා. ඒ ආර්ය සුද්ධ හැඟීම අනික් කාටවත් අනාරයන්ට නැහැ. මාර්ගී ආදි වාසාවකින වාගෙදී කියන්නේ ඇස කන දිවනාසී ශරීරය කියන පංචකාමයන්ගෙන් සුද්ධ වෙලා මෝහේ ඉවත් කරගත නැති ඇලීම් ගැටීම් දෙකෙන් තොර වෙච්ච මානසිකත්වයක් ඇති අයගේ බ්‍රහ්ම භාෂාව. ඒ තමයි මාර්ගී ආදීවත් මාගදී භාෂාව. පහක් එළි වුණා. පංචේන්ද්‍රියෙන් එළි කරගත්තා, සුද්ධ කරගත්තා. පහ එළි කරගත්තා, පහ එළි පාළි වුණා. හැබැයි පොත්වල නැහැ මේවා. පාළි හැදුනේ එහෙමයි. හයවෙනි එකත් එළි කරගුවාම සියලු ආකාරයෙන්ම එළිලා සීහ ශ්‍රේෂ්ඨම එළි භාවයට පත් වෙලා සීහ එළ වුණා. එනයි බුදුරජාණන් වහන්සේ සහ රාතන් වහන්සේලාටයි ආර්යයන්ටයි ඒක හම්බ වුණේ. අන්න එතනයි ආර්ය මුල. ඔතනින් එහා ආර්යෝ හිටියේ නැහැ ලෝකේ. බුදුරජාණන් වහන්සේගෙන් තොරව ආර්යෝ පහළ වෙන්නේ නැහැ. ආර්යෝ නම් බුදුදහම තුළයි පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් ආරම්භයි. ආර්යයන්ගේ මුල. අනික් අයට ආර්යෝ කියන්න බෑ. ඒගොල්ලෝ අනාර්යෝ. Hindu ගම්න ශිෂ්ටාචාරයේ හිටපයි අනාර්යෝ නිසා කාර්යෝ නෙවෙයි. 2500 දී ඉඳලා බුදුරජාන් වහන්සේ පහළ නිසා ලෝකෙ හිටිය සියල්ලෝ අනාර්යෝ නිසා කාර්යෝ කවුරුත් හිටියේ. ආර්යයන්ගේ පහළ වීම මුල වුණේ බුදුරජාන් වහන්සේගේ ආරම්භය. අනි ආර්යයන්ගේ වාසාවක් තියෙනවා ශ්‍රේෂ්ඨ වූ සුද්ධ භාවින්ත භාෂාව සීහ හිල භාෂාව. එහෙනම් සීහල මුල බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ ඇතුලේ හිටපු රහතන් වහන්සේ ආර්යත්තේ සුද්ධ භාවය. ඒ ආර්ය හැඟීමෙන් පිටවෙන්න ආව වචනයක් තිබුණා. ඒක ඉතාම මෘදු වචනේ. හැබැයි මිනිසුන්ගේ භාවිතාවක් තිබුණේ නැහැ. වාග්ගේ ආදීවත් මාගදී භාෂාවම. පහයිලි කරගත පාලි නිසා වෙන එකක් මිනිසුන්ගේ භාවිතාවයි තිබුණේ. දැන් මිනිසුන්ට ওই භාෂාව දෙන්න බැහැ, ওই භාෂාවෙන් බණ කියන්න බැහැ. ඒක උන්වහන්සේලා අතර සාකච්ඡා කරන කතා කරන භාෂාවක්. ළඟින්ම අසුර කරපු උපාසක උපාසිකාවන් මේක ඇහුණා. ගරුත්වයෙන් යුත උන්වහන්සේලා කෙරෙහි භක්තියෙන් උන්වහන්සේලා අනුගමනය කරන පිළිසෙඩ ඒ වචන භාවිතා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ආර්යෝ සිහල වස භාවිතා කරන්න පටන් ගත්තා. සිහල වසේ මුල උතන. හැබැයි තා වෙනකන් හොයාගෙන නැහැ සිහල වසේ මුලක් වෙන කොහොමද තිබුණා කියලා. ආර්යවාව කියන එක ඉතිහාස කතාවක වදනයක් විතර. ඒ අනාර්යවාව මිසක් ආර්යවාව නෑ. ලෝතර බුදුරන් වහන්සේගේ මෙහා ආර්යෝ හිටියේ නෑ. එහා ආර්යෝ හිටියේ නෑ. උන්වහන්සේගෙන් පස්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ විතරම ආර්යෝ වුණා. ආර්ය තමයි සුද්ධ භාවයෙන් ශ්‍රේෂ්ඨ වුණේ. ශ්‍රේෂ්ඨ වූ හේල ගති ලක්ෂණ යාවේ එයයි. ඒකේ මූලික වන්නා වූ උන්වහන්සේලා භාවිත කරපු භාෂාව උන්වහන්සේලා හැඟීම් භාෂාව වශයෙන් ආවේ ආර්ය භාෂාව. ඒක තමයි සීහල භාෂාව. ඒකෙන් තමයි සීහල මේ ව්‍යවහාර භාෂාව බිහි වුණේ. ඊට පස්සේ හදාගත්ත වටාකුරු ශාස්ත්‍රයෙන් තමයි ඒක මේ ලිඛිත භාෂාවක් වෙන්නේ. ඒකෙන් තමයි සීහල ලිඛිත භාෂාවක් අපිට හම්බ වුණේ පහු කාලයක මහායානික විශ්වඋන්වහන්සේලාගේ මුල් කරගෙන හදාගත්ත භාෂාව. ඒකෙන් අර සීහල භාෂාව ලියන්න පටන් ගත්තා. ඒකෙන් සීහල භාෂාව ලියන්න පටන් ගත්තේ ඒ ක්‍රමයට. සිද්ධ වෙලා තියෙනවා ඒකයි. නමුත් අද ඔක විග්‍රහ වෙන්නේ නැහැ, හැඟවිලා තියෙනවා. දැන් ඉතින් ඔය පිළිවන්ත ඔක දකින්න ප්‍රාකෘත සීහල, පාලි, සංස්කෘත ඒවා හකට වෙන්නේ ඒ ක්‍රමයට. කෙලි කරගත්ත කට්ටිය තමයි රහතන් වහන්සේලා. එතකොට මනස එලි කරගන්නේ නැතුව පහක් සංවර කරගත්ත උපාසක උපාසිකාව තමයි පසුපසින් ගිය ශ්‍රාවක පිරිස. එලි කරගත්ත පිරිස ඉස්සර කරගෙන පහක් එලි කරගත්ත පිරිස පිටිපසෙන් ගියා. ගියේ මොකටද? අධාර්මික ලෝකේ ධාර්මික ශිෂ්ටාචාරයට ගන්න. දුස්චරිත දුරු කරලා සුචරිත සමාජය බිහිකරන්න ධර්ම දේශනා කරමින් ගියා. එලි කරගත්ත කට්ටිය ඉස්සෙල්ලා ගියා, පහලි කරගත්ත කට්ටිය පස්සේ ගියා. මොකටද ගියේ? එලි පහ එලි දෙන්න. එලි පහ එලි කරන ලක්ෂණය අපේ වාස අපේ පිරිසත් එක්කලා අනාදී පටන් ඇවිදලා අදත් කියනවා මොනවද දුද්ද කරනවා එලි පහලි කරනවා. එලි පෙහෙලි කරනවා. ඒ වචන අදත් භාවිත කරනවා. කුණු වලවල් සුද්ධ කරලා ඉඳන් ගන්න එකට එලි පහලි කරනවා කියලා වචනයක් කියනවා. ඔය එලි පහලි කරන්න ගිය කට්ටිය වෙනකොට අදත් කට්ටියක් එනවා තමන්ගේ අදහස් දෙන්න. එලි පහලි පෙළ පහලි වුණා එතන. ඒක පෙළ පහලිය වුණා. අද ඒ පක්ෂවල කට්ටිය බෙලපාලියන්. එදා බෙලපාලි ගියා කියන්නේ එලි පෙහෙලියට ගියා. එලි පහරි කරන්න ගිය එක තමයි බෙලපාලිය වුනේ. එදා ගියේ ඒකට අද යන්නේ එක එක දෘෂ්ටි වතුරවා. එදා ගියේ සත්‍ය ධර්මයේ ලෝකෙට වතුරවා. එදා ගියේ එක තමයි නියම බෙලපාලි. අද යන්නේ බෙලපාලි කියන වචනේ අරගෙන වෙන දෙයක් තමයි දෘෂ්ටි වතුරවා. ඔය වචන ආවේ ඔය ක්‍රමයේද? නමුත් පෙළපාලි යනවා කියන වචනේ කොහොමද හැදුනේ කියන එක කිසිම පොතපතක නැහැ. එලි පෙහෙලි කියන කාවෙම රකේතුෙන්ද කියලා ඒකත් නැහැ. එලි පෙහෙලි කරනවා කියලා භාවිත කරේ නේනවා. පෙළපාලි යනවා කියලා කියනවා. එලි කරගත්ත කතිය දන්නේ නැහැ. පහ එලි කරගත්ත නිසා හැදිච්ච කතිය දන්නේ. එලි කරගත්ත කතියයි පහ එලි කරගත්ත පාලි කතියයි තමයි ගියේ.